දරුවනි, අපි මේ පැයේ ඔබ වෙනුවෙන් ගෙනෙන්න සූදානම් වෙන්නේ ගණිතය විෂය සමගාමී පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කරන්නේ චන්දන කුඩා කුඹුර ගුරු මහත්මයා.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔයාලා අද දවසේ අපිට ආදරයෙන් පිළිගන්නවා. ගණිත විෂය සම්බන්ධව වටිනා වූ ගැටලු කීපයක් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තුෙන් තමයි අපි අද මේ වැඩසටහනට එකතු වෙන්නේ. ඉතින් පහුගිය දින කීපයකත් අපි මේ රජරට ගුරු ගෙදර වැඩසටහනේ ඔයාලට හැකියාව ලැබුණා. මම දන්න තරමේ අවස්ථා හතරක් පහක් වගේ ගණිතය සම්බන්ධව සාකච්ඡා සඳහා එකතු වෙන්න. අදත් අපි ඒ වගේම ගණිතයේ මෙවර විභාගය සඳහා වැදගත් වන ගැටලු කීපයක් වලත් එක කතා කරන්න තමා මේ සූදානම. ඒ සඳහා පළමුවෙන් මම මතක් කරන්න ඕන, ඔයාලා අත තියෙනවා මේ විද්‍යුත් උත්මෙද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද සම්පූර්ණ රික්සන් ගණිතයේ පොත. විශේෂයෙන්ම 10 ශ්‍රේණියත් 11 ශ්‍රේණියත් ළමුන්දි කණ්ඩායම් දෙකටම මේ සාකච්ඡා වැදගත් වෙනවා. ඉතින් 10 ශ්‍රේණියේ දරුවන්ට මම ඉතාමත් ඕනකමින් මතක් කර සිටිනවා, 11 ශ්‍රේණි දූ දරුවන්ගෙන් ඔයාලට පුළුවන් විදිහට මේ පොතේ ඉදිරි කාර්යපත්‍රිකාත් ඔවුන්ගෙන් ලබා ගන්න උත්සාහ කරන්න. ඒ අනුව ඒවට විසඳුම් ලබාගෙන පිළිතුරු ලබාගෙන මේ සාකච්ඡාවට සහභාගී වෙන්න මනම් තමා වඩාත් ඵලදායි වෙන්නේ කියලත් මම මේ මොහොතේ මතක් කරනවා. එහෙනම් දයාබර දුවේ පුතේ, අපි අද බලාපොරොත්තු වෙනවා පුනරීක්ෂණ අංක 6 සහ පුනරීක්ෂණ අංක 7 කියන පිටු දෙකේ පවතින ගැටලු කීපේ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. පළමුවෙන් අපි මේ කාර්යපත්‍රිකාවේ 6 වෙනි පුනරීක්ෂණයේ පළමු ගැටලුව මේ විදිහට අපි කතා කරනවා. රුපියල් 7500 බිලක් සඳහා එකතු කළ අගේ මත බදු මුද්‍ර රුපියල් 300ක් වේ නම් අය කරන ලද වැඩ බදු ප්‍රතිශතය සොයන්න. ඔව්, දැන් අපි දන්නවා 10 පන්තියෙන් ආදරණීය දුවල පුතාලා බදු සම්බන්ධ පාඩමක් කතා කරනවා. ඔව්, ඒ බදු සම්බන්ධ පාඩමේ විශේෂයෙන්ම අපි අඳුර ගන්නවා ප්‍රධාන බදු වර්ග 4ක්. මම නැවත මතක් කරලා දෙන්නම්, ඔයාලා පරිපණම් බද්ද, ආදායම් බද්ද, තීරු බද්ද සහ මේ සඳහන් වුණ වැඩ බදු කියලා තමයි මෙන්න මේ ආකාරයේ බදු වර්ග 4ක ගැටළු අපි විසඳනවා. ඉතින් අපි ඕනෑම භාණ්ඩයක සේවාවක් වෙනුවෙන් අය කරන බදු ප්‍රමාණය තීරණය වෙන්නේ දයාබර දුවේ පුතේ ඒ භාණ්ඩයේ හෝ සේවාවේ තියෙන මුළු වටිනාකම අනුව. මෙන්න මේ වටිනාකමට 100% ගණනක් තමයි බදු ලෙස අය කරන්නේ. ඉතින් අපි මේ ගැටළුවේ පැහැදිලිවම අපිට ලබා දීලා තියෙනවා මේ බිලේ වටිනාකම රුපියල් 7500ක් කියලා. ඒත් එක්කම මේ ප්‍රශ්නෙන් අපි විසඳන්නේ බද්දි ප්‍රතිශතය කොපමණද කියලා. එහෙනම් ඒ නිසා තමයි දයාබර දුවේ පුතේ අය කරන ලද බදු මුදල රුපියල් 300 කියන දත්තය අපිට ලබා දෙන්නේ. දැන් අපි බලමු මේ වගේ, ඒ කියන්නේ අදාළ භාණ්ඩේ වටිනාකම අපිට ලබා දෙනවා, ඒත් එක්කම ඒ සඳහා අය කරන ලද බදු මුදල කීයද කියලත් අපිට ලබා දෙනවා. එහෙනම් අපි කොහොමද මේ අය කරන ලද බදු ප්‍රතිශතය ගණනය කරන්නේ? මේ සඳහා පළමුවෙන්ම මම කරන දේ අදාළ භාණ්ඩේ වටිනාකමට අය කරන ලද බදු මුදල භාගයක් ලෙස ලියනවා. ඔව්, එහෙම ලිව්වොත් අපිට පුළුවන් හරය සඳහා 7500 යොදන්න. ලවයේ සඳහා අපි ඊට පස්සේ රුපියල් 300 කියන බදු මුදල යොදනවා. දැන් දුවා දරුවනේ 7500න් 300 කියන භාගය ඔයාලා ළඟ තියෙන්නේ. ඔයාලා ලියා ගන්න පුළුවන් දැන් 7500න් 300. ඔන්න දැන් භාගයක් ලියුණා 7500න් 300. දැන් දයාබර දුවේ පුතේ මේ භාගයේ ගුණ කරනවා අපි එකවරම 100% 100 යන ප්‍රකාශනයේ. අපි දන්නවා මේ 100% 100 යන ප්‍රකාශනෙන් කියවෙන්නේ 100ක් සඳහා කොපමණ දෙයක් මුදලක් අය කරනවද කියන එක ගන්න ඕනෑම භාගයක් ප්‍රතිශතයක් බවට පත් කිරීමට පහසුම ක්‍රමය තමයි මේ 100% 100 කියන ප්‍රකාශනයෙන් ගුණ කිරීම. දැන් අපිට මෙන්න මේ වගේ ප්‍රකාශනයක් ලැබෙන්නේ 1500න් 300 ගුණ 7500න් 300 ගුණ කිරීම 100% 100. මෙහි 7500 පවතින බිංදු දෙක 100 කියන සංඛ්‍යාව තියෙන බිංදු දෙකත් එක්ක සුළු කරන්න පුළුවන්. ඒ අනුව අපිට දැන් ඉතිරි වෙන්නේ 300 බෙදීම 75 100% කියන ප්‍රතිශත සංකේතයත් එක්ක 300 බෙදීම 75. ඉතින් 375 බෙදුනහම ලැබෙන්නේ 4 කියන අගය. අපිට පුළුවන් 375 බෙදන්න 4 කියන අගය ලැබෙනවා. ඒත් එක්කම ප්‍රතිශත සංකේතයේ ඉතිරිව තිබෙනවා. එහෙනම් දෑබර දුවේ පුතේ මේ සම්බන්ධ ගැටලුවේ වැට් බදු ප්‍රතිශතයේ 100%4 කියලා අපිට ගන්න පුළුවන්. ඔව් මං හිතන්නේ දුවල පුතාල ඔක්කොටම තේරෙන්න ඇති මේ ගැටලුව කොහොමද අපි හදාගත්තේ කියලා. මේ පත්‍රිකාවේ තියෙන දෙවන ගැටලුවට අපි දැන් එකතු වෙමු. ඔව් මෙහිදී අපිට පේනවා දෙවෙනි ප්‍රශ්නේ ඉදිරියේ රූප සටහනක් ලබා දෙලා තියෙනවා. මේ ජ්‍යාමිතික ආකාරي ප්‍රශ්නයක්. අපි සාමාන්‍යයෙන් ජ්‍යාමිතික ප්‍රශ්න සඳහා පොඩි මෙලිකමක් වගේ දක්වන්න පුළුවන් ළමයි සමාජයේ සාමාන්‍ය මතය තුළ ජ්‍යාමිති ටිකක් අමාරුයි කියන අදහසක් ගුරුවරුන්ගේ දරුවන් වෙනුවෙන් සහ දරුව තුලත් භාවිතා කරද්දි මගහරලා යන ගතියක් දරුවනොත් ටිකක් ඒ සඳහා අර වෙනත් ගැටලු තරම්ම ආසාවක් ඇල්මක් නැති බවක් අපි දන්නවා. නමුත් බොහෝ වෙලාවට මේ ජ්‍යාමිති ගැටලු නිවැරදිව රූපසලහන් අඳුරගන්න එකත් ඒවල දිලා තියෙන තොරතුරු අවබෝධ කරගන්න එක ඒ වගේම දෑබර දුවේ පුතේ අපි ඉගෙනගෙන තියෙන ප්‍රමේයන් අන්න ඒ වගේ සම්බන්ධතා මේවට භාවිතා කිරීම තුළින් පහසුවෙන් ජ්‍යාමිති ගැටලු විසඳන්න පුළුවන්. ඒ සඳහා අපි කිසිදු බයක් වෙන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා තමයි මේ රූප සටහන් තොරතුරු අපිට ලබා දෙන්නේ. මේ ගැටලුවේ තියෙනවා රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය ඕවේ ACB කෝණේ අගය සොයන්න. ඔව්. වල පේනවා වෘත්තයේ කේන්ද්‍රය ඕ ලෙස නම් කරලා තියෙනවා. ඒත් එක්කම පරිධිය මත ABC කියන ලක්ෂයන් තුන පිහිටලා තියෙනවා. මේ විශේෂම වැදගත්ම ලක්ෂයන් දෙක මම කලින්ම අඳුර ගන්නවා A සහ B. හොඳින් බලන්න ආදරණීය දුවේ පුතේ ඔයාලගේ රූප සටහනේ AB ලක්ෂයන් දෙක පිහිටලා තින්නේ කේන්ද්‍රයට හරියටම දෙකලබර දෙපස විරුද්ධ දෙපසින් පරිධි මත. ඒ අනුව AB යාකිරීමේ රේඛාව A සහ B යාකිරීමේ රේඛාව ඕ කියන කේන්ද්‍රය හරහා ගමන් කරන බවත් රූපතරණේ පේනවා. එහෙනම් දරුවනි AB කියන්නේ වෘත්තයේ ජායක් කියලා අපිට ගන්න පුළුවන්. ඒකට හේතුව පරිධිය මත ඕනෑම ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව වෘත්තයේ ජායක් කියලා අපි හඳුන්වනවා. එතකොට මේ රූපයේ AB කියන ජාය තමයි කේන්ද්‍රය හරහා ගමන් කරලා තියෙන්නේ. එහිදී කියවෙන්නේ ඕනෑම වෘත්තයක දිගින් වැඩිම අඳින්න පුළුවන් ජාය තමයි ඒ වෘත්තයේ විස්කම්භය. එහෙනම් අපිට දැන් AB කියන ජාය වෘත්තයේ විස්කම්භයක් විදිහට භාවිත කරන්න පුළුවන්. විස්කම්භයක් විදිහට. මෙන්න මේ වෙලාවෙදි තමයි වැදගත් වෙන්නේ විස්කම්භයකින් වෙන්නේ වෘත්තය අර්ධයන් සමාන අර්ධයන් දෙකකට වෙන් කිරීම. එතකොට මේ AB විස්කම්භයෙන් මේ අදාළ වෘත්තය අර්ධ වෘත්ත දෙකකට වෙන් වෙනවා. ඉතින් අපිට ප්‍රශ්නේ විමසන්නේ ACB කෝණේ විශාලත්වය. හොඳින් බලන්න දෑබර දුවේ පුතේ එක් අර්ධයක පරිධිය මත තමා සී ලක්ෂය පිහිටලා තියෙන්නේ. දැන් මේ AB කියන ජායේ විස්කම්භය වෙන ජාය දෙකලවරින් AC BC ත්‍රිකා භාවිතා වෙලා තමා ACB කියන කෝණය නිර්මාණය වෙන්නේ. ඔන්න ඔතෙන්දී අපි මතක් කරගන්නවා අපි 10 පන්තිෙන් කතා කරන ලද අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වේ කියන ප්‍රමේය. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වේ. ඒ අනුව ACB කියන කෝණය ඒ අර්ධ වෘත්තයේ කෝණයට භාවිත කරන්න පුළුවන්. එහෙනම් දරුවනි ACB කෝණයේ විශාලත්වය ප්‍රමේය භාවිතයෙන් අංශක 90ක් කියලා අපිට ගන්න පුළුවන්. ඔව් දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර එහෙනම් වෙන්නේ ACB කෝණයේ විශාලත්වය අංශක 90ක්. හොඳයි. දැන් අපි කෙටි ප්‍රශ්න දෙකක් කතා කරා. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ කියලා. x වර්ග ඍණ 5 x ඍණ 14 යන වර්ගජ සමීකරණේ x සාධකයක් x ධන 2 වේ නම් එහි ඉතිරි සාධකය සොයන්න. හොඳයි. මේ තියෙන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. මම ඉක්මනින් ඔයාලට මතක් කරලා දෙන්නම් අපි සාධක හොයන්න මේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වෙන දූ දරුවන් සාධක සෙවීම සඳහා ආකාර තුනක ගැටලු විසඳන්න දන්නවා එකතු වෙන්න ඕන පුරුදු වෙන්න වෙනවා. ඒ සාධක හොයන ගණන් වර්ග තුන තමයි පොදු සාධක වෙන් කිරීම ඊළඟට ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක තමත් එකක් තමයි වර්ග දෙකක අන්තරේ සාධක. ඉතින් මෙන්න මේ සාධක සෙවීමේ ක්‍රම තුනම අපි මේ වෙද්දි අඳුරගෙන ඒවා භාවිත කරලා ගැටලු විසඳලා පුරුදුලා ඉඳ උනා. ඉතින් මෙහි සඳහන් වෙන්නේ අපි එහි කතා කරපු සාධක සෙවීමේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක සෙවීම භාවිත කරන ස්ථානය. ඉතින් මේ ගැටලු බලන්න දයාබර දුවේ පුතේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ x වර්ග ඍණ 5 x ඍණ 14 ඒ සඳහා වන x සාධකයක් අපිට දෙනවා x ධන 2 කියලා. එහෙනම් අපිට ඉතිරි සාධකයේ ප්‍රකාශනය තමයි අවශ්‍ය වෙන්නේ. මේ දීලා තියෙන සාධකයට එක්ක අදාළ වර්ගජ ප්‍රකාශනත් ගලපලා මම මේ විදිහට මේ ගැටලුව විසඳන්න ප්‍රවේශ වෙන්නේ. මුලින්ම x වර්ගය නියත පදේ වෙන ඍණ 14 න් ගුණ කරනවා. එතකොට ලැබෙනවා අපිට ඍණ 14යි x වර්ගය. ඔව් මොකද්ද ලැබෙන්නේ ඍණ 14යි x වර්ගය. අන්න දැන් පුතේදුවේ පුළුවන් මේ ඍණ 14යි x වර්ගය ගුණිතේ විදිහට හැදෙන්න නම් කොයි වගේ ලකුණු තියෙන සාධක දෙකක්ද වෙන් වෙන්න ඕන කියලා තර්කයක් ගේන්න. ඔයාලට පැහැදිලිව පේනවා ඍණ 14යි x වර්ගයේ ගුණිතේ ලකුණ ඍණ. එහෙනම් අපි දන්නවා ගුණිතයක් සඳහා ඍණ ලැබෙන්න නම් සාධක දෙක කැඩෙන්න ඕනේ ධන සහ ඍණ කියන විරුද්ධ ලකුණු දෙකෙන්. උන්නානම් පළමු තර්කේ අපි ගන්නවා මෙම ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ වෙන් වෙන සාධක දෙකේ සංඛ්‍යාත්මක අගයන්වල ලකුණු විය යුත්තේ ධන සහ ඍණ. ඉතින් අපි දැන් බලනවා අපිට දීලා තියෙන සාධකයේ පිළිතුර x ධන 2. ඉතින් මේ x ධන 2න් කියවෙන්නේ එහි තියෙනවා ධන 2 කියන සාධකය. ධන 2 කියන සාධකය. එහෙනම් ධන 2 කියන සාධකයේ එතන තියෙනවා කියන්නේ අපි දැනගන්න ඕන මේ තියෙන ප්‍රකාශනයේ x පිළිතුරක් x ධන 2 ඉඳා ගැටලුවට අපි භාවිතා කරන්න ධන සහ ඍණ කියන සාධක වෙන් වෙන්න ඕන කියලා තර්කයක් ගෙනල්ලා තියෙන නිසා ඉතිරි වෙන සාධක අවස්ථාව අනිවාර්යයෙන්ම ඍණ පදයක් විය යුතුයි කියන තර්කයට එනවා. දැන් අපි බලන්න ඕනේ මේ ඍණ පදයක් වන සාධකයේ සංඛ්‍යාව කීයද කියලා. ඊළඟට මම බලනවා මේ විදිහ දෙයක්. අපි දන්නවා 14 කියන සංඛ්‍යාව ඉලක්කම් දෙකක ගුණිතයෙන් 14 කියන සංඛ්‍යාව කොහොමද නිර්මාණය වෙන්නේ? ගුණ වෙලා. ඒ සඳහා අපිට පුළුවන් එක්වරක් 14ක් දෙවරක් 7 කියන අවස්ථා භාවිත කරන්න. ඒ දෙක විතරයි තියෙන්නේ. අපි දන්නවා 14 හැදෙන්නේ එක්වරක් 14 සහ දෙවරක් 7. ඉතින් පිළිතුරු ගන්න යන වෙලාවේදී දීලා තියෙන සාධකයේ ධන 2 කියන පිළිතුර තියෙනවා නම් අපිට දැන් තේරෙන්න ඕන ඉතිරි සාධකයේ ඉලක්කම අනිවාර්යයෙන්ම 7 කියන අගේ වෙන්න ඕන. දෙවරක් 7 14 නිසා ඉතිරි ඉලක්කම 7 විය යුතුයි. ඒ වගේම පළමුවෙන් අපි ගත්තා එහි ලකුණ ඍණ වෙන්න ඕන කියලා. එහෙනම් පුතේ දැන් අපිට මේ විදිහට තර්කයක් ගෙනල්ලා මේ ඉතිරි සංඛ්‍යාව ලකුණෙන් ඍණ අගෙන් 7 විදිහයි භාවිතා වෙන්නේ. දැන් අපර දූ දරුවනේ දැන් අපි ඉතිරි සාධකයේ x ඍණ 7 කියලා පිළිතුර ගන්නවා. මොකද්ද පිළිතුර වෙන්නේ x ඍණ 7. ඒ තුන්වෙනි ගැටලුවේ පිළිතුර. අපි හතරවන ගැටලුවට ඊළඟට යමු. හතරවන ගැටලුවේ නැවත වරක් ජ්‍යාමිතික ප්‍රශ්නයක් අපිට ලබා දෙන්නේ. මේ තියෙන්නේ වෘත්තයක් සම්බන්ධ රූප සටහනක් ලබා දීලා එහි තොරතුරු කීපයක් ලබා දෙනවා. රූප සටහන හොඳින් බලන්න ඕන අපි. ඒ රූප සටහනේ තියෙන තොරතුරු අවබෝධ කරගන්න තමා මේ ගැටලුවේ පිළිතුරු ලබා ගන්න පහසු වෙන්නේ. මම දීලා තියෙන ගැටලුව මේ විදිහට ඔයාලත් එක්ක කතා කරනවා. රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය OA. AB ජායේ මධ්‍ය ලක්ෂයේ X. උන වැදගත් අදහසක් දෙන්නේ අපිට AB ජායක් කියලා කියනවා. ඒ වගේම AB ජායේ මධ්‍ය ලක්ෂයලු මේ X කියන්නේ. අපෙන් ගැටලුවේ ප්‍රශ්නෙට විමසන්නේ XOB කෝණේ අගේ. හොඳයි. අපි බලමු දැන් මේ ජායේ මධ්‍ය ලක්ෂයේ X කියලා දුන්නා. ඊට පස්සේ අපෙන් විමසන්නේ මේ XOB කියන කෝණේ. රූපතරණ හොඳින් බලන්න කේන්ද්‍රයේ O ලෙස අපිට දකින්න පුළුවන් AB ජායේ පෙන්වුම් කරලා තියෙනවා. එහි මධ්‍ය ලක්ෂයේ X කියන අදහස රූපසටහනේ තනි ඉරි කෑල්ල මගින් පෙන්වලා තියෙනවා. x සමානයි xb කියන එක. ඒත් එක්කම වැදගත් වන ඉතිරි ලක්ෂණය තමයි හොඳින් බලන්න මේ මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයට යහ කරලා තියෙන්නේ. සරල රේඛාව. විශේෂත්වය වෙන්නේ අර ජායේ මධ්‍ය ලක්ෂයන් වල තියෙන දිගම එක මධ්‍ය ලක්ෂයක එක රේඛා කොටසක තියෙන දිග මේ ox කියන රේඛා විදුරටත් සමාන වෙලා තියෙනවා. ඔන්නෝක හරි වැදගත් මේ ගැටලුවේ පිළිතුරු ලබා ගැනීමේදී. එහෙනම් මම මුලින්ම මෙන්න මේ විදිහේ පිළිතුරක් මේකට ලබා ගන්නවා. ඒ තමයි ජ්‍යාමිතියේදී කතා කරන වෘත්තයේ සම්බන්ධ තම වැදගත් වූ ප්‍රමේයක් තියෙනවා මිජ්ජායන් සම්බන්ධයෙන්. මම මේ ජ්‍යාය මතක් කරොත් ඔයාලට මං හොයන්න යන අගේ පැහැදිලිව අවබෝධ වෙයි. ඕනෑම ජ්‍යායක මධ්‍ය ලක්ෂය වෘත්තයේ කේන්ද්‍රයට යා කරන රේඛාව එම ජ්‍යායට ලම්බක වෙයි. ජ්‍යායක මධ්‍ය ලක්ෂයක් කේන්ද්‍රය හා යා කරන රේඛාව ඉමජායත ලම්භක වේ. ඒ අනුව මෙහි AB ජායේ මධ්‍ය ලක්ෂයේ x වෙද්දී OX කියන යාකරපු රේඛාවෙන් AB ජායේ මත අංශක 90 කෝණ දෙකක් තමයි හැදෙන්නේ. ඒකට හේතුව OX රේඛාව ලම්භකයි AB කියන අදහස ප්‍රමේයෙන් ලැබෙන නිසා. ඉතින් දයාබර දුවේ පුතේ මම දැන් OXB කෝණයේ විශාලත්වය අංශක 90 කියලා හඳුර ගන්නවා. OXB කෝණයේ විශාලත්වය අංශක 90යි. දැන් අපිට OXB කියන ත්‍රිකෝණය වෙන් කරලා ගත්තොත් බලන්න OXB කියන ත්‍රිකෝණය වෙන් කරලා ගත්තාම අපිට පේනවා OX XB දුර සමාන බව. රේඛා දෙක දිගින් සමාන බව. එහෙනම් OXB කියන ත්‍රිකෝණය මොන වගේද? සමද්විපාද ත්‍රිකෝණයක්. ඔව් අපි දන්නවා පාද දෙකක් සමාන වන ත්‍රිකෝණ වලට කියන නම තමයි සමද්විපාද ත්‍රිකෝණ. ඉතින් දයාබර දුවේ පුතේ මේ OXB ත්‍රිකෝණයේ සමද්විපාද බව දන්නවා. ඒ වගේම OXB කෝණයේ අංශක 90ක් කියලා දන්නවා. දැන් අපි බලමු මෙහි තියෙන ඉතිරි කෝණ දෙකේම විශාලත්වය සමාන වෙන්නේ කීයටද කියලා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අපි හොයාගන්න දන්නවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය තමයි අංශක 180. ඉතින් මේ ත්‍රිකෝණය දැන් එක කෝණයක් අංශක 90යි කියලා අපි දන්නවනේ. එහෙනම් පුතේ 180 වෙන්න අපි මේ අංශක 90 අඩු කරාම ත්‍රිකෝණයේ ඉතිරි කෝණ දෙකේම එකතුව ලැබෙන්නේ අංශක 90ක් කියලා. ඉතිරි කෝණ දෙකේම එකතුවත් අංශක 90යි. ඊළඟට අපි සමද්විපාද ත්‍රිකෝණය කියන එකේ වැදගත්ම සම්බන්ධතාවය තමයි සමද්විපාද ත්‍රිකෝණයක සම්මුඛ වන පාද දෙකට සම්මුඛ කෝණ දෙක. ඒ කියන්නේ සමාන වෙන පාද දෙකට සම්මුඛ කෝණ දෙකේ විශාලත්වය සමානයි. සමාන වන පාද දෙකට සම්මුඛ වන කෝණ දෙකේ විශාලත්වය සමානයි. ඒ අනුව අපි දන්නවා දැන් ඒ කෝණ දෙකේ එකතු අංශක 90ක් කියලා අපි ගත්තා. ඊට පස්සේ අපි මේ සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධයෙන් සම්මුඛ සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක සමානයි කියලා ගන්නවා. එහෙනම් මෙහි තියෙන එක කෝණයක විශාලත්වය වෙන්නේ අංශක 90න් හරි අඩා. ඒ කියන්නේ අංශක 90 බෙදීම 2 අංශක 45යි. ඔන්න අපිට දැන් ගැටලුවේ තියෙන XOB කෝණයේ විශාලත්වය අංශක 45 කියලා ගන්න පුළුවන්. උත්තරය අංශක 45යි. දැන් අපි 5 වෙනි ගැටලුවටයි එකතු වෙන්නේ. මෙහි තම සඳහන් වෙන්නේ ඔයාලා හුඟක් වෙලාවට ප්‍රියකරන ගැටලුවක් සම්භාවිතාව. කුලක සම්භාවිතාව වගේ ගැටලු අපි සාමාන්‍ය පරිදි දන්නවා ළමුන් ටිකක් වැඩිපුර පාසුවේ කියලා තෝරගෙන උත්තර ලියන්නත් කැමැති. හැබැයි භාෂාවත් එක්ක මෙහි තියෙන අදහස් නිවැරදිවම තේරුම් ගැනීමත් හුඟක් විමසිලිමත් යුතු කරුණක් කියලා අපි විශේෂයෙන් ගණිතයේදී පෙන්වුම් කරනවා මේ සම්භාවිතාවේ කුලක සම්බන්ධ ගැටලුවලදී. ඒ සඳහා ඔයාලගේ මේ ප්‍රශ්න කියවද්දී එහි තියෙන අදහස් නිවැරදිව තේරුම් ගැනීම ටිකක් වටිනවා. ඒ ගැන විමසිලිමත් වෙන්න ඕන කියලායි මම මෙහිදී සඳහන් කරන්නේ. පැකට් දෙකක ඇති බීජ වලින් එක් පැකට්ක බීජ පැලවීමේ සම්භාවිතාවයේ 0.8ද අනෙක් පැකට්ුවේ ඇති බීජ පැලවීමේ සම්භාවිතාවයේ 0.7ද වේ නම් එක් පැකට්ුවකින් එක් බීජය බැගින් ගෙන පැල කළ විට දෙකම පැලවීමේ සම්භාවිතාව සොයන්න කියනවා. ඔව් අපි බලමු මේ සඳහන් වන සම්භාවිතාව ගැටලුවේ බීජ පැකට් දෙකක් තියෙනවා වෙන වෙනම. ඒ බීජ පැකට් දෙකෙන් එක් පැකට්ුවක බීජයක් පැලවීමේ සම්භාවිතාවයේ 0.8 කියන සංඛ්‍යාවෙන් දශම අගයක් පෙන්නනවා. අනිත් පැකට්ුවේ තියෙන බීජයක් පැලවීමේ සම්භාවිතාවය 0.7 කියන දශම අගෙන් පෙන්නනවා. අපෙන් අහන්නේ මේ පැකට් දෙකින්ම බීජ ගෙන පැල කිරීමේදී බීජ පැල පැකට් දෙකීම බීජ පැලවීමේ හැකියාව කොච්චර කියලා. බීජ බැගින් ගෙන පැල කළාම ඒ පැලවීමේ හැකියාව. මෙහිදී වැදගත්ම දේ තමයි දෑබර දුවේ පුතේ මේ එක් පැකට්ුවක ඇති බීජයක් පැලවීම හෝ පැල නොවීම අනිත් පැකට්ුවේ ඇති බීජයක් පැලවීම හෝ පැල නොවීමට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒක අපිට තේරෙනවා. මොකද පැකට් දෙක වෙන වෙනම බීජ වෙන වෙනම පවතින්නේ. ඉතින් ඒ එකිනෙක පැකට් දෙකේ තියෙන බීජයක් පැලවීම පැල නොවීම කිසිම විදිහකට අනිත් පැකට්ුවේ බීජයක් පැලවීමට පැල නොවීමට බලපෑමක් එල්ලුම් කරන්නේ නැහැ, ඇති කරන්නේ නැහැ. මෙන්න මේ වගේ සිදුවීම් වලට අපි කියන්නේ සම්භාවිතාවේදී ස්වායත්ත සිදුවීම් කියලා. ස්වායත්ත සිදුවීම්. එහෙනම් පුතේ දුවේ අපි මතක තියාගන්න ඕන ස්වායත්ත සිදුවීම් කොහොමද අඳුරගන්නේ කියලා. මම ඒත් එක්ක මතක කරලා දෙන්නම් මෙහෙට විරුද්ධ සිදුවීම් තමයි පරායත්ත සිදුවීම් කියන්නේ. එහිදී අනිවාර්යෙන්ම යම් සිදුවීමක සිදුවීම හෝ සිදු නොවීම එක එල්ලේම තවත් සිදුවීමක් සිදුවීම හෝ සිදු නොවීමට බලපෑමක් කරනවා. අන්න ඒ වගේ සිදුවීමුත් මේ සවැත් සිදුවීම් අතර වෙනස අපි අඳුර ගන්න ඕන. එහෙනම් දැන් අපි මේ අපි කතා කරන සිදුවීමේ 0.8ක් කියන අගයත් 0.7ක් කියන අගයත් දෙක එකිනෙක ගුණ කිරීමෙන් මේ අවස්ථා දෙකේම බීජ පැලවීමේ හැකියාවට පිළිතුර ගන්න පුළුවන්. ඒකට හේතුව ස්වායත්ත සිද්ධවීම වලදී අපි අදාළ සම්භාවිතා දෙක එකිනෙක ගුණ කිරීමෙන් ඒ සඳහා අදාළ ඡේදනය, ඒ කියන්නේ දෙකම සිදුවීමේ හැකියාවට අදාළ සම්භාවිතාව ගන්න. එහෙනම් අපි 0.8 කියන අගය 0.7 කියන අගෙන් ගුණ කරනවා. ඒතෙන්දී අපිට ලැබෙනවා 0.56. දශම ස්ථාන දෙකක් තියෙන්න ඕන. ඒ 0.56 අපිට අවශ්‍ය පුළුවන් භාගයක් ලෙස ලියනවා නම් 100/56 කියන අගයට සමාන කරන්න. 100/56. දැන් දයබර දුවේ පුතේ මේ 100/56 කියන භාග අවස්ථාව සරලම තුල්‍ය භාගයේ ලබා ගන්න පුළුවන්. අදාළ සංඛ්‍යා දෙකම 4න් බෙදලා යන නිසා 25න් 14 කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේක භාගයක් විදිහට මේ ගැටළු සුළු කරන්න. අර 0.8 කියන අවස්ථාව 10/8 කියලා අරගෙන 0.7 කියන අගය 10/7 කියලා අරගෙන 10/8 ගුණ කිරීම 10/7 කියන අවස්ථාව ගුණ කිරීමක් විදිහට භාවිතා කරලා 100/56 ලබා ගන්න පුළුවන්. ඔව් 100/56 ලැබුණා කියන්නේ නැවතත් අර විදිහටම 25/14 කියන භාගයට අපිට මේ පිළිතුර සමාන කරන්න හැකියාව ලැබෙනවා. හොඳයි දරුවනි, අපි දැන් ගණන් 5ක් විසඳලා අවසానයි. අපි බලමු 6 වෙනි ගැටලුව. 6 වෙනි ගැටලුවෙන් ප්‍රස්ථාර සම්බන්ධ ගැටලුවක් දීලා තියෙනවා. ඔව් ප්‍රස්ථාර සම්බන්ධ ගැටලුව. අපි 7 8 9 10 පන්ති සියල්ලෙම මේ ප්‍රස්ථාර පාඩමට අදාළ මූලික කොටස් අඳුරගෙන 10 11 ඉදී 9 පන්ති 10 11 පන්ති 3 ඉදී වැඩිමින් ප්‍රස්ථාර සම්බන්ධව අධ්‍යයනය කරලා කරුණු ඉගෙනගෙන විභාගයට සූදානම් වෙන්නේ. මේ දක්වලා තියෙන ප්‍රස්ථාරය සරල දේකේ ප්‍රස්ථාරය. ඔව් මේක කියවෙන්නේ y සමානයි ඍණ 2 x ධන 3 යන සරල රේඛාවට සමාන්තරව බිංදුව ඍණ 3 ලක්ෂය හරහා ගමන් කරන සරල රේඛාවේ සමීකරණය ලියන්න. ඔව් අපිට පුතේ දීලා තියෙන සමීකරණය භාවිත කර මේකට අපි පොදු අවස්ථාවක් ගන්නවා y සමානයි mx ධන c කියලා. ඒ තමයි පොදුවේ සරල රේඛාවක් සඳහා වෙන සමීකරණය y සමානයි mx ධන c. අපි සරල රේඛාවක වැදගත්ම ලක්ෂණයක් තමයි සරල රේඛාවේ බෑවුම කියන්නේ. මෙන්න මේ බෑවුම කියන වචනේ තමයි m කියන අකුරින් පෙන්වන්නේ. අපි ඒක ප්‍රකාශ කරන්නේ අනුක්‍රමණය කියලා. අනුක්‍රමණය කියලා. ඉතින් මේ අනුක්‍රමණය ගණනය කරද්දී මේ වගේ සමීකරණයක් ලබා දෙනවා නම් අනුක්‍රමණය හොයන්න පහසුම ක්‍රමය වෙන්නේ ඒ සරල රේඛාවේ තියෙන අගයක් තුලින් එක එල්ලීම අපිට අනුක්‍රමණය ලබා ගන්න පුළුවන්. ඒ සඳහා y සමාන mx ධන c පාවිච්චි කරද්දී m කියන අකුරේ යගේ අනුක්‍රමණය වෙන නිසා mx කියන පදයේ තුල x ගුණ වෙලා තියෙන ඉලක්කමෙන් අනුක්‍රමණය ලැබෙනවා කියලා අපි ගන්නවා. ඒ අනුව මේ ප්‍රකාශනයේ ගැළපෙන්නේ එකට ගැළපෙන විදිහ පවතින්නේ ඍණ 2x කියන පදේ. එහෙනම් පුතේ ඍණ 2x කියන තැන ප්‍රකාශනයේ m සඳහා අගය ඍණ 2 වෙන නිසා මේ දෙනලද සමීකරණයේ අනුක්‍රමණය ඍණ 2 කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු c කියන අගේ. c කියලා කියන්නේ ප්‍රස්ථාරයක සරල රේඛීය ප්‍රස්ථාරයක් y අක්ෂයේ ඡේදනය වෙන ලක්ෂයේ පවතින y ට අදාළ අගේ. y සරල රේඛීය ප්‍රස්ථාරයක් y අක්ෂයේ ඡේදනය වෙන ස්ථානයේ y සඳහා වන අගේ තමයි අන්තක්ඛණ්ඩය කියලා ගන්නෙ. දෙනලද සමීකරණයේ අන්තක්ඛණ්ඩය එනම් c ධන 3ට සමාන වෙනවා. c සමාන වෙන්නේ ධන 3ට. දැන් අපි මෙන්න මේ m සහ c අනුක්‍රම නිසා අන්තක්ඛණ්ඩය කියන අගයන් දෙක දන්නවා නම් සමීකරණයක් ලියන්න පුළුවන්. ඒ සඳහා අපි බලමු අලුත් සමීකරණය කොහොමද ගන්න කියලා. දැන් අපි මේ ප්‍රශ්නේ තියෙන තව වැදගත්ම වචනේ තමයි මේ සමීකරණයට සමාන්තරයි කියලා තමයි අලුත් සමීකරණය ගැන කියන්නේ. මෙන්න මේ සමාන්තර කියන වචනේ හරි වැදගත්. සරල රේඛීය ප්‍රස්ථාර දෙකක් සමාන්තර වෙනව නම් එහි සමාන විය යුතු ලක්ෂණය තමයි අනුක්‍රමණය. අනුක්‍රමණය. එහෙනම් පුතේ අලුත් සමීකරණයට අනුක්‍රමණය වෙන්න ඕනේ මේ දෙනලද සමීකරණයේ තියෙන අනුක්‍රමණයම තමයි. ඒ කියන්නේ සමාන්තර වෙන්නේ. අපි එහෙනම් අලුත් සමීකරණයේ අනුක්‍රමණයත් ඍණ 2 කියන අගෙම ලබා ගන්නවා. ඔව් ඍණ 2 කියන අගෙ. ඒ වගේම මම කිව්වා අන්තක්ඛණ්ඩය කියන්නේ සරල රේඛීය ප්‍රස්ථාරයක් y අක්ෂයේ ඡේදනය වෙන ලක්ෂය කියලා. අපි සරල රේඛීය ප්‍රස්ථාරයක් ඇඳුනහම අපිට දැනගන්න පුළුවන් y අක්ෂයේ කැපෙනවා කියන්නේ ඒ වෙලාවේදී x තේ තියෙන අගය බිඳුව වෙන්න. ඒකට හේතුව සරල රේඛීය ප්‍රස්ථාරයේ කාටසිය ඛණ්ඩාංග තලයේ y අක්ෂය අපි වෙන විදිහට නම් කරොත් x සමානයි බිඳුව කියන සරල රේඛාව. x සමානයි බිඳුව කියන සරල රේඛාව තමයි y කියන අක්ෂය. එහෙනම් දැන් අපෘතුයි පුති x අගේ බිඳුව වෙන වෙලාවේදී y තේ තියෙන අගේ අනිවාර්යෙන්ම සරල රේඛීය ප්‍රස්ථාරයේ y අක්ෂයේ කැපෙන ලක්ෂයට අයිති y අගේ වෙන්නේ. මේ සමීකරණය අපිට දෙනවා බිඳුවේ ඍණ 3 හරහා මේ අලුත් සමීකරණයේ අදාළ ප්‍රස්ථාරය ගමන් කරනවා කියලා. බිඳුවේ ඍණ 3 හරහා. ඔන්න මම කියවුවා x වල බිඳුව අගේ තිබ්බනම් ඒ වෙලාවේ තියෙන y අගේ අන්තක්ඛණ්ඩය වෙනවා කියලා. දැන් මේ ක්‍රීඩ කියනවා මේ අලුත් සමීකරණයේ බිඳුව ඍණ 3 හරහා ගමන් කරනවා කියලා. එහෙනම් මට එක එල්ලීම ගන්න පුළුවන් මේ කියන සරල රේඛීය සමීකරණයේ c වල අගේ එහෙම නැත්නම් අන්තක්ඛණ්ඩය අගේ ඍණ 3 වෙන්න ඕන. ඍණ 3 වෙන්න ඕන. එහෙනම් අපි අනුක්‍රමණයත් අන්තක්ඛණ්ඩයත් හොයාගත්තා. ඒ අනුව අලුත් සමීකරණයේ y සමානයි අනුක්‍රමණයට ඍණ 2 භාවිතා කරලා අන්තක්ඛණ්ඩයට ඍණ 3 භාවිතා කරලා අපිට ලියන්න පුළුවන් y සමානයි ඍණ 2යි x ඍණ 3. y සමානයි ඍණ 2යි x ඍණ 3 කියලා. හොඳයි. දැන් අපි 7 ගැටලුවටයි මුහුණ දෙන්නේ. 7 ගැටලුව. වේගය සම්බන්ධ කරලා තියෙන ගැටලුවක්. මේ ගැටලුව ඇත්තටම මේ මනෝමයින් අපිට පිළිතුරු ගන්න පුළුවන් ගැටලුවක්. කොලේක ලියලා වෙනම හදනවට වඩා තව ලේසි අපි මනෝමයිනුත් මේ වගේ ගණන් වල පිළිතුරු ගන්න පුළුවන්. ඒකට මං හේතුව මේ කියවෙන වේගය සම්බන්ධ ඒකක තුල මේ ගැටලුවේ පිළිතුරු ලේසියෙන් ගන්න තියෙනවා. අපි හැබැයි මේ ඒකක නිවැරදිම අඳුර ගන්න ඕන. මොකද්ද මේක ඒකක වලින් කියවෙන්නේ කියලා. බලන්න පැයට කිලෝමීටර් 72. කොහොමද මං මේ ඒකක શબ્ද කරේ පැයට කිලෝමීටර් 72. මේකෙන් කියවෙන්නේ පුතේ පැයට ට කියන අකුරෙන් අගම බලන්න තියෙනවා h ඍණ 1 කියලා. h ඍණ 1. මෙන්න මේ ඍණ 1 තියෙන්නේ පුතේ යම් අවස්ථාවක මේ h ඍණ 1 h ධන විදිහට තියෙනවා. ඒ තියෙන්නේ හරේ තියෙද්දි. එහෙනම් මේක භාග තිබ්බ අවස්ථාවක්. මේ අනුපාත අවස්ථාවක් තමයි මේ ඒකකත් එක්ක එකතු කරලා දැන් සංඛ්‍යාත්මක අගයක් කරන් තියෙන්නේ. h අකුර යට තිබ්බේ. ඒ කියන්නේ එක පැයකට කිලෝමීටර් ගණන. එක පැයකදී කිලෝමීටර් 72ක් යනවා කියලා මේ කියන්නේ. ඔව් පැයකදී කිලෝමීටර් 72ක් යනවා. ඉතින් මේක ඒකකය සමස්ත ඒකකය ගන්න වෙලාවදී අපි හරේ තියෙන අගයයි ලවයයි සුළු කරලා අවසන් උත්තරේ ගද්දී හරේ තියෙන ඒකකයත් ලවයට ගෙනිනවා. අන්න ඒ නිසා තමයි h ධන තිබ්බේ අවස්ථාවේ h ඍණ කියවෙන්නේ. ඒ හින්දායි අපි පැයට කියලා කියන්නේ. එහෙනම් පැයකට කිලෝමීටර් 72ක් ගමන් කරන මේ මෝටර රථය මිනිත්තු 10කදී කොපමණ දුර ගමන් කරනවද කියලා අපෙන් අහන්නේ. දැන් මම මේ විදිහ දෙයක් කරනවා. එක පැයකට. පැයකට කිලෝමීටර් 72යි. එහෙනම් පුතේ පැයක් සඳහා මිනිත්තු කීයද? 60ක් පවතිනවා. මම දැන් ලියනවා මිනිත්තු 60කදී ගමන් කරන දුරත් කිලෝමීටර් 72යි කියලා. ඔව් මම නිවැරදි. පැයකට ගමන් කරන දුර කිලෝමීටර් 72ක් ලියුවා වගේම වෙනස් විදිහ ලියනවා මිනිත්තු 60කදී ගමන් කරන දුරත් කිලෝමීටර් 72යි. ඉතින් දැන් මම බලනවා ගැටලුවේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. මේක දිහානේ මිනිත්තු 10කදී ගමන් කරන දුර. එහෙනම් දැන් මම අර අවසානට ගත්තු ප්‍රකාශනය මෙන්න මේ විදිහට භාගයක් විදිහට පත් කරනවා. ඒ කියන්නේ මිනිත්තු 60කදී ගමන් කරන දුර කිලෝමීටර් 72 එක මිනිත්තුකදී ගමන් කරන දුර හොයාගන්න 72 කියන අගය අපි බෙදනවා 60 කියන අගය. 72 කියන අගය 60ෙන් බෙදනවා. 72 60ෙන් බෙදුනහම ලැබෙන පිළිතුර තමයි ඩයබර් දුවේ පුතේ මිනිත්තු 60කදී ගමන් කරන දුර කිලෝමීටර් 72 නිසා එක මිනිත්තුකට ගමන් කරන දුර ලැබෙනවා 72 බෙදීම 60 කියන අගය. ඒකට බෙදිලා එන අගය අපි දැම්මම ගන්න කලබල වෙන්න උනේ නැහැ. මොකද අපිට තියෙන්නේ මිනිත්තු 10කදී ගමන් කරන දුර හොයන්න. ඒ නිසා මම දැන් 72 බෙදීම 60 කියන අගේ ගුණ කරනවා මිනිත්තු 10කට අවශ්‍ය නිසා 60 කියන 10 කියන අගේ. දැන් අපි 72 බෙදීම 60 කියන අගේ ගුණ කරනවා 10යි. එතකොට ලැබෙනවා මිනිත්තු 10කට යන දුර 10 බිඳුවක් 60 කියන සංඛ්‍යාව බිඳුවක් එක්ක සුළු වෙද්දී 72 බෙදීම 6 කියන අගේ ඉතුරු වෙන්නේ 72 බෙදුනහම 12 කියන පිළිතුරු ලැබෙනවා. 72 බෙදුනහම 12 කියන පිළිතුරු ලැබෙනවා. දැන් අපි දැනගන්නවා මිනිත්තු 10කදී ගමන් කරන දුර කිලෝමීටර් 12ක් කියලා මේ ප්‍රශ්නයේ පිළිතුරු ගන්න පුළුවන්. හොඳයි. අටවෙනි ප්‍රශ්නය සම්භාවිතාව සම්බන්ධ නැවතත් තියෙන්නේ. මේ සම්භාවිතාව ප්‍රශ්නේ රූප සටහනක් අපිට දීලා තියෙනවා. අපි බොහෝ වෙලාවට ප්‍රිය කරනවා මේ වගේ රූප සටහන් අඳින්ද කොටු දැල. ඔයාල අහලා ඇති අර ප්‍රස්ථාර විදිහටම ගත්තොත් x අක්ෂේ y අක්ෂේ සම්බන්ධ කරලා කාටසිය තලයක් භාවිතා කරලා තමයි මේ කොටු දැල නිර්මාණය කරන්නේ. කොටු දැලේ අක්ෂ දෙක අපි සිදුවීම් දෙක අනුව නම් කරගන්න පුළුවන්. මෙහිදී මම ගැටලුව ප්‍රකාශ කළොත් අරුණි සහ වරුණි යන දෙදෙනා ළමුන් දෙදෙනෙක් අරුණි සහ වරුණි දෙදෙනා A B C යන මල් පැල වර්ග මිලදී ගත් ආකාරයට අදාළ නියදී අවකාශය තමයි මේ කොටු දැලේ පෙන්වන්නේ. එහෙනම් කොටු දැල පැහැදිලියි අපිට එක් අක්ෂයක A B C තියෙනවා අනිත් අක්ෂේ A B C තියෙනවා. එහෙනම් අපිට නිදහස තියෙනවා දයබර දුවේ පුතේ අරුණි කියන ළමයාව x අක්ෂයට දාද්දි වරුණි කියන ළමයා y අක්ෂයට දාන්න. එහෙම නැත්නම් ඒ අවස්ථා දෙක මාරු කරලා ළමුන් දෙන්නගේ නම් දෙක මාරු කරලා ලියන්න උනත් පුළුවන් මේ ගැටලුවේ. ඒකට හේතුව බලන්න A B C කියන මල් පැල දෙදෙනාම ලබාගෙන තියෙනවා. ඒකත් කියවෙන්නේ එකයි. එහෙනම් මේකේ සිදුවීම් සියල්ල එක්කිනෙකට වෙනස් සිදුවීම් සියල්ල මේ අවස්ථාව ලේසි නිසා මට ඒක කියන්න පුළුවන්. මොකද මේකේ පැහැදිලි මෙන්න මේ අවස්ථා ටික තියෙන්නේ. AA AB AC BA BB BC CA CB CC මං නමයක් අවස්ථා කිව්වා. හැබැයි පුතේ අපි දැනගන්න ඕන විශාල නීති අවකාශයක් තිබ්බහම අපිට මේවා ওই විදිහට එක එක කියවන්න බැරි වෙයි. නමුත් සිදුවීම් ගණන ගණන් කරන්න පහසු ක්‍රමයක් තියෙනවා. හොඳින් බලන්න x අක්ෂයේ කතර අපිට පුළුවන් තිරස් අතින් අපි දකිනවා තුනක් අවස්ථා තුනක් පෙන්වනවා. සිරස් අතටත් අවස්ථා තුනක් පෙන්වනවා. එහෙනම් 3 වරක් 3 අවස්ථා 9ක් මේක පෙන්වුම් කරලා තියෙනවා. කතර 9ක්. මේ කතර 9 තුලින් පෙන්වුම් කරන්නේ මෙහි සමස්ත නියදී අවකාශයේ අවයව ගණන. එහෙනම් නියදී අවකාශයේ මුළු අවයව ගණන 9 කියන අගේ ගන්න පුළුවන්. දැන් අපි බලමු අපේ අහන සිදුවීම දෙදෙනාම එකම වර්ගයේ මල් පැල ලබා ගැනීමේ සම්භාවිතාව. දෙදෙනාම එකම වර්ගයේ මල් පැල ලබා ගැනීමේ සම්භාවිතාව. ඉතින් දෙදෙනාම එකම වර්ගයේ මල් පැල ලබා ගන්නවා කියන්නේ AA BB CC. AA BB CC. හොඳින් බලන්න මං එකම අකුර තමයි වාර දෙකම කියවුවේ. එහෙනම් අපිට පේනවා ප්‍රධාන විකරණයේ උස්සේ තමයි මේ අවස්ථා තුනක් පවතින්නේ. ඔව් කතර තුනකින් තමයි මේ අවස්ථාව පෙන්වු කරන්නේ. අපිට දැන් අදාළ සිද්ධියට සම්භාවිතාව හොයාගන්න නම් අදාළ සිද්ධියේ අවයව ගණන 3ක් කියලා ලැබුණා. එහෙමනම් පුතේ අපිට පුළුවන් නියදී අවකාශයේ සියලු අවයව ගණනට අදාළ සිදුවීමේ අවයව ගණන දරන අනුපාතය තමයි සම්භාවිතාව කියලා අපි හඳුනගන්නේ. එහෙනම් 9න් 3 කියලා අපිට මේ භාගය ලියන්න පුළුවන්. සම්භාවිතාව 9න් 3. 9න් 3 කියන්නේ 3න් 1 කියන සරල භාගය. ඔව් 3න් 1. මේ අනුව මේ දෙදෙනාම එකම වර්ගයේ මල් පැල ලබා ගැනීමේ සම්භාවිතාව 3න් 1 කියලා අපිට ගන්න පුළුවන්. හොඳයි. 10වෙනි ගැටලුවෙත් නැවතත් පුතේ සම්භාවිතාව ගැටලුවක්මයි අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ කතා කරපු ගැටලු 10 තුල සම්භාවිතාව ගැටලු 3ක් අපි කතා කරලා තියෙනවා මේ කතා කරන ගැටලුවත් එක්ක. ඉතින් මෙහිදී සම්භාවිතාව සම්බන්ධව තියෙන අපිට කටපාඩම් කරගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් මතක තියාගන්න පුළුවන් සමීකරණයකින් තමයි මේ ගැටලුව විමසලා තියෙන්නේ. බලමු මොකද්ද මේ ගැටලුව. PA = 7/3. නම් PA - අගේ කීයද? PA කැපිටල් A කියන සිදුවීමේ හැකියාව. P කියන අකුරෙන් පෙන්වුම් කරන්නේ සම්භාවිතාව. ඒ කියන්නේ සිදුවීමේ හැකියාව 7/3 කියලා දෙනවා. A නම් සිද්ධියේ සිදුවීම 7/3යිලු. අපෙන් අහනවා පුතේ මේ A - මොකද්ද මේ A - කියන්නේ? අනුපූරක සිදුවීම. අනුපූරක සිදුවීම. ඕනෑම සිදුවීමක සිදුවීමේ විය හැකියාව සහ එම සිදුවීම සිදු නොවීමේ හැකියාව සිදුවීම් දෙකක් ලෙස අපි අඳුර ගන්නවා. මෙන්න මේ සිදුවීම් දෙකේ එකතුව එක කියන සමස්තයට සමාන වෙනවා. යම් කිසි සිදුවීමක් සිදුවීමත් එම සිදුවීම සිදු නොවීමත් දෙකේ එකතුව එකට සමාන වෙනවා. එහෙනම් පුතේ PA එකතු කිරීම PA ඩෑෂ් සමානයි 1 කියන සමීකරණේ අපිට මතක් වෙන්න ඕන. PA එකතු කිරීම PA ඩෑෂ් මේ ඩෑෂ් කියලා මම සඳහන් කරේ අනුපූරක සිද්ධියේ තියෙන පොඩි ඉරිකෑල්ල. එහෙනම් PA ධන PA ඩෑෂ් සමානයි 1. දැන් අපිට අවශ්‍ය පිළිතුරට PA ඩෑෂ්. එහෙනම් දයාබරදුවේ පුතේ මට පුළුවන් මේ PA ඩෑෂ් උක්ත කරන්න. ඒ අනුව PA ඩෑෂ් සමාන වෙන්නේ 1 PA පදේ අනිත් පැත්තට ගෙනියහම ඍණ PA බවට පත් වෙනවා. එහෙනම් 1 ඍණ PA. දැන් අපි PA ට අදාළ සම්භාවිතාව ආදේශ කරනවා. 1 ඍණ 7 3. 1 ඍණ 7 3. උන භාග සුළු කිරීමක් තින්නේ අඩු කරන්ද හරේ සමාන වෙන්නත් ඕන මේ 1 කියන සංඛ්‍යාව භාගයක් වෙන්න ඕන. එහෙනම් අපි දන්නවා අඩු වෙන භාගයේ තියෙන හරය 7. අඩු වෙන්න තියෙන භාගයේ තියෙන හරය 7 නම් මේ 1 කියන සංඛ්‍යාව පුතේ 7න් 7 බවට පත් වෙන්න ඕන. මොකද 7න් පංගු කීයකින්ද මේක හැදෙන්නේ? එහෙනම් 7න් 7. දැන් අපි 7න් 7න් අඩු කරනවා 7න් 3. දැන් පිළිතුර ලැබෙනවා 7න් 4. 7න් 4. එහෙනම් PA ඩෑෂ් වලගේ 7න් 4යි. හොඳයි. අපි කතා කරන අවසන් කිරි ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ. මෙහි දීලා තියෙනවා සිලින්ඩරයක පරිමාව සම්බන්ධ ගැටලුවක්. අපි දැනගන්න ඕන ඒකාකාර හැඩයක් තියෙන ඝන වස්තුවක්. හරස්කඩ වර්ගඵලයේ සමානයි. ඒකාකාර හරස්කඩ හැම වෙලෙම ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක පරිමාව හොයද්දී හරස්කඩ වර්ගඵලයේ ඍදි උසෙන් ගුණ කිරීමෙන් පිළිතුරු ගන්න පුළුවන්. මේ වගේ ඒකාකාර හැඩ තියෙන ඝන වස්තු අපිට ඝනකය, ඝනකාභය, ත්‍රිකෝණ ප්‍රිස්මය, සිලින්ඩරය වගේ අවස්ථා වලින් තමයි ගැටලු ලබා දෙන්නේ. දැන් අපි බලමු මේ පවතින සිලින්ඩරය. සිලින්ඩරයක හරස්කඩ ආදරණීය දුවේ පුතේ වෘත්තය. ඔව් සිලින්ඩරයක හරස්කඩ වෘත්තය. එතකොට ඒ සඳහා වර්ගඵලය ගන්න නම් අපිට වෘත්තයක වර්ගඵලය ගන්න සූත්‍රය භාවිත කරන්න වෙනවා. දැන් අපි මේ හරස්කඩ වෘත්තයේ වර්ගඵලය ඍදි උසෙන් ගුණ කරාම අපිට පුළුවන් සිලින්ඩරයේ පරිමාව හොයන්න. මේ සඳහා අරයට අගය දෙනවා සෙන්ටිමීටර් 7ක්, ඍදි උසට දෙනවා සෙන්ටිමීටර් 15ක්. අපි බලමු වෘත්තයක වර්ගඵලය 5r වර්ගය කියන සූත්‍රයෙන් ලැබෙනවා. මොකද්ද මෙතන r සඳහා ප්‍රකාශ වෙන්නේ අදාළ වෘත්තයේ අරය. එහෙනම් අරයේ r වන වෘත්තයක වර්ගඵලය 5r වර්ගය. දැන් අපි මේ 5r වර්ගයේ උසෙන් ගුණ කරනවා. අපි සාමාන්‍ය භාවිතා කරන උසට සිම්පල් h අකුර සූත්‍රයක් විදිහට මට ලියන්න පුළුවන් 5r වර්ග h කියලා. ඔව් 5r වර්ග h. දැන් අපි අගේ ආදේශ කරද්දි 5 කියන නියතය 7න් 22 අගයට සමානයි කියලා අපි දන්නවා. ඒ අනුව 7න් 22 වරක් 7 වරක් 7 වරක් 15. 7න් 22 වරක් 7 වරක් 7 වරක් 15. දැන් හරේ තියෙන 7ක් ගුණ කරන එක් හතකට අපි සුළු කරලා දානවා. එතකොට ඉතිරි වෙනවා 22 ගුණ කිරීම 7 වරක් 15. 22 7න් ගුණ වුණාම 154ක් ලැබෙනවා. 154ක් නැමත 154 15න් ගුණ කරාම 2310ක් ගන්න පුළුවන්. ඔව් මේ වගේ ගුණ කිරීම වලට ගණන් හදලා හදලා හුරු වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල ගුණ කිරීම වල පිළිතුරු ගැටලු දැක්ක ගමන්ම දැන් 7 වරක් 22 බොහෝ ගණන් හදුවාම වෘත්තයේ වර්ගඵලයේ වගේ පරිදේශීය වීම ගැටලු වලදී 22 වාරයක් 7 මේ විදි කටපාඩම් වෙලා තියෙයි. 154යි 154 15න් ගුණ කරාම 2310යි ඝන සෙන්ටිමීටර එකක වලින් තියන්න ඕන. පරිමාව ඝන සෙන්ටිමීටර වෙනවා. ඒ අනුව කෙටි ප්‍රශ්න මේ තියෙන අවසන් ප්‍රශ්නේ පිළිතුර සිලින්ඩරයේ පරිමාව ලෙස ඝන සෙන්ටිමීටර 2310 කගයක් ගන්න පුළුවන්. දැන් අපි පුනරීක්ෂණ 6 පිටුවේ සඳහන් ගැටලු 10ම කතා කරා. අපි බලමු පුනරීක්ෂණ අංක 7 පිටුවේ තියෙන ව්‍යුහගත ආකාරයේ ප්‍රශ්නය ඊළඟට කතා කරන්න. ඔව් මේ ව්‍යුහගත ආකාරයේ ප්‍රශ්නයක වටිනාකම අපි දන්නවා. එක ප්‍රශ්න පත්‍රයේ ආදරණීය දුවේ පුතේ B කොටසේ අනිවාර්ය ප්‍රශ්න 5ක් තියෙනවා. ලකුණු 10 බැගින් ලබා දෙන. ඔව් ඒ ව්‍යුහගත ප්‍රශ්න 5ටම 10ව 5ක් ලකුණු 50ක් ගන්න පුළුවන්. ඉතින් මේ ව්‍යුහගත ප්‍රශ්නයක් නිවැරදිව කරනවා කියන්නේ එකවරම ලකුණු 10ක් විශාල ලකුණු සංඛ්‍යාවක් අපිට ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ ව්‍යුහගත ආකාරයේ ප්‍රශ්නය හොඳින් කියවලා බලලා විසඳන්න බලමු. ඔයාලට විභාග ප්‍රශ්න පත්‍රයේදීත් මේ වගේ ගැටලු විසඳන්න මේක රුකුලක් වෙයි කියලා හිතන නිසා. මෙහි තියෙන්නේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයකදී එක්තරා පාසලක සිසුන් 1600ක් විසින් ලබා දුන් ඡන්ද ප්‍රතිඵල මත ABC හා DN අපේක්ෂකයන් ලබගත් ඡන්ද ප්‍රමාණවලට අදාළ වටපස්තරයක් රූපයේ දැක්වෙනවා. ඔව්. අපිට පෙන්වලා තියෙනවා රූප සටහනක් වෘත්තයක්. වටපස්තරයක් කියන්නේ වෘත්ත ප්‍රස්තාරයක්. ඒකට ප්‍රධානම වැදගත්ම ලක්ෂය තමා කේන්ද්‍රය. කේන්ද්‍රයේ වටා පවතින අංශක 360 ලක්ෂයක් වටා පවතින කෝණවල විශාලත්වය තමා කේන්ද්‍රයේ වටේ පවතින්නේ. මෙන්න මේ අංශක 360 කියන කෝණය තුල තමා සමස්තයේ තොරතුරම සඳහන් කරන්නේ. ඒ අනුව ඡන්දේ ලබා දුන්නු ශිෂ්‍යෝ 1600 දෙනාම පෙන්වන්නද අංශක 360 කියන කේන්ද්‍රය භාවිත කරලා තියෙනවා. මේ අපිට දීලා තියෙන පුතේ D කියන අපේක්ෂකයා ලබාගත්තු ඡන්ද ප්‍රමාණයට අදාළ කේන්ද්‍රික කෝණය. හොඳින් බලන්න අංශක 90. අංශක 90. එහෙනම් අපිට පුළුවන් වෘත්තයේම සමස්ත කෝණයම 360ක් නම් D තනියම ලබාගත් ඡන්ද ප්‍රමාණය අංශක 90කින් පෙන්වනවා නම් 360ෙන් 90 අඩු කරාම අපිට ලැබෙනවා ABC කියන අපේක්ෂකයන් 3 දෙනාම ලබාගත් ඡන්ද ප්‍රමාණයට කේන්ද්‍රික කෝණයේ විශාලත්වය වෙන්නේ අංශක 270. 360ෙන් 90ක් අඩු කරාම අංශක 270 ABC 3 දෙනාටම අදාළ කේන්ද්‍රික කෝණය. ඉතින් බලමු දැන් මෙහි අපෙන් විමසන පළවෙනි ප්‍රශ්නේ. B හා C අපේක්ෂකයන් ලබාගත් ඡන්ද්‍ර ප්‍රමාණ සමාන වූ අතර C-න් 4 ගුණයක් A විසින් ලබාගෙන තිබුණි. ABC අපේක්ෂකයන් සඳහා ඉහත වට ප්‍රස්ථාරයේ වෙන්කළ යුතු කේන්ද්‍ර ඛණ්ඩවල කේන්ද්‍ර කෝණ ගණනය කර එම වට ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න කියනවා. ඔව්. මෙන්න මේ විදිහට මේ ප්‍රශ්නෙට අපි පිළිතුරු ගන්න උත්සාහ කරමු. B හා C අපේක්ෂකයන් ලබාගත් ඡන්ද්‍ර ප්‍රමාණ සමානයිලු. ඒ වගේම C-න් 4 ගුණයක් A විසින් ලබාගෙන තියෙනවලු. දැන් අපි BA සහ B සහ C ගේ ඡන්ද අපේක්ෂකයන් 3 දෙනාගෙම ඡන්ද ලබාගත් ප්‍රමාණවලට අදාළ කේන්ද්‍රික කෝණය 270ක් කියලා දන්නවා. එතනදී B හා C ට සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙන්න පුළුවන්. ඒක තමයි B හා C ගේ සමාන ඡන්ද ප්‍රමාණ කියන්නේ. ඒ වගේම C වගේ 4 ගුණයක් A ට දෙන්න පුළුවන්. C-න් 4 ගුණයක්. ඒ අනුව අපිට A දන B දන C සමානයි 270. B යගේ C ට සමාන හින්දා B වෙනුවටත් C අකුරම භාවිත කරොත් 2C කියලා ගන්න පුළුවන් B දන C. A තනිවම C-න් 4 ගුණයකට සමාන හින්දා A වෙනුවට 4C ගන්න පුළුවන්. දැන් අපි ගාව තියෙනවා A දන B සඳහා 2C ද භාවිත කරන්න පුළුවන් කියලා මම කිව්වා. A කියන අපේක්ෂකයා වෙනුවෙන් 4C යොදා ගන්න පුළුවන් කිව්වා. 2C දන 4C සමානයි අංශක 270 කියලා සමීකරණ ලියන්න පුළුවන්. 2C දන 4C සමානයි අංශක 270. එහෙනම් දෑවරු දුවේ පුතේ 6C කියන පදය අංශක 270ට සමාන වෙනවා. 6C සමානයි අංශක 270. දැන් අපි මේ දෙපසම බෙදනවා 6. සමීකරණ විසඳීම අපි හොඳින් දන්නවා 6න් බෙදුනහම C කියන තනි අගය සමාන වෙන්නේ 270 බෙදීම 6 කියන අගයට. පිළිතුර අංශක 45. ඔව් අංශක 45. ඒ කියන්නේ C කියන ප්‍රමාණය අංශක 45ක කේන්ද්‍රික ඛණ්ඩයකින් පෙන්වනවා කියලා අපිට අඳුර ගන්න පුළුවන්. දැන් එහෙනම් B කියන අපේක්ෂකයා C අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රමාණය මේ ලබාගත්තු නිසා B ගේ කෝණයත් අංශක 45ක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. අවසන් වශයෙන් A කියන අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රමාණය C-න් 4 ගුණයක් කියන්නේ 45 වරක් 4 අංශක 180ක් A කියන තනි අපේක්ෂකයාට අදාළ කෝණය සඳහන් කරන්න පුළුවන්. ඔන්න දෑබර දුවේ පුතේ වට ප්‍රස්ථාරයේ සියලුම ප්‍රදේශ දැන් අපි ලකුණු කරලා තියෙනවා. අංශක 180ක් දෙනවා හරියටම වෘත්තෙන් භාගයක් කැපිටල් A සඳහා. අංශක 45ක් දෙනවා B කියන අපේක්ෂකයාට. තවත් අංශක 45ක් දෙනවා C කියන අපේක්ෂකයාට. ඉතිරි වෙන අංශක 90 අපිට දීලා තිබුණා D කියන අපේක්ෂකයාට හිමිවෙන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. B ලබාගත් ඡන්ද ප්‍රමාණය ගණනය කරන්න. ඔව්. B ලබාගත් ඡන්ද ප්‍රමාණය කොපමණද කියලා අපෙන් අහනවා. දැන් අපි මුළු ඡන්ද දායකයන් ගණන 1600ක් නිසා මේ භාවිත කරලා තියෙන අංශක 360ම කෝණයම අංශක 360 කෝණයම 1600 කියන අගයට සමාන කරනවා. ඒ අනුව අපිට පුළුවන් ළමුන් ගණන ඡන්ද ගණන මේක විමසන නිසා අංශක 360කින් පෙන්වන්නේ 1600ක ඡන්ද ප්‍රමාණයක් නම් අංශක 45ක් B ගේ කෝණය අපි දන්නවා අංශක 45ක් කියලා. අංශක 45කින් පෙන්වන ළමුන් ගාන ඡන්ද ප්‍රමාණය කීයද කියලා ගැටලුවයි තියෙන්නේ. මේ වෙලාවේදී අපි මේ අදහස පළමුවෙන්ම එක් අංශයකින් පෙන්වන ඡන්දදායකයන් කීයද කියලා ගණනය කරන්න පුළුවන් 1600 බෙදීම අංශක 360. 1600 බෙදීම අංශක 360. ඔව් මෙන්න මේකෙන් කියවෙන්නේ එක් අංශකයකින් ඡන්දදායකයන් කීයක් පෙන්වනවද කියලා. අපිට අවශ්‍ය වෙන්නේ අංශක 45ක්. එහෙනම් B ලබාගත් ඡන්ද ප්‍රමාණය වෙන්නේ 1600 බෙදීම 360 ගුණ කිරීම අංශක 45. 1600 බෙදීම 360 ගුණ කිරීම අංශක 45. දැන් දයාබරදුවේ පුතේ හරේ තියෙන 360 අපිට ගුණ කරන්න තියෙන අංශක 45ත් එක්ක සුළු කරන්න පුළුවන් 8 කියන ප්‍රමාණය. ඒ කියන්නේ 45ට එකක් වෙද්දි 360ට 45ව 8ක් තියෙනවා. ඒ අනුව 1608 බෙදුනහම අපිට B අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. 1608 බෙදුනහම 200 කියන පිළිතුර ලැබෙන්නේ B අපේක්ෂකයා ලබාගත් ඡන්ද ප්‍රමාණය ඡන්ද 200ක් කියලා ගන්න පුළුවන්. හොඳයි. දැන් මෙහි තුන්වන ප්‍රශ්නේ, අවසන් ප්‍රශ්නේ අපි බලමු කොහොමද විසඳන්නේ කියලා. ජයග්‍රහකයා ලබාගත් ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ජයග්‍රහකයා ලබාගත් ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. අපි බලමු දැන් කවුද මේ ඡන්ද විමසීමේ ජයග්‍රහකයා කියලා. ඒ තමා කැපිටල් A කියන අකුරෙන් පින්නපු අපේක්ෂකයා. ඔයාලට පේනවා ඇති වෘත්තයෙන් භාගයක්ම හිමි කරගෙන තින්නේ කවුද? A. වෘත්තයෙන් භාගයක්ම හිමි කරගෙන තින්නේ A. අංශක 180. ඒකෙන් කියවෙන්නේ වැඩිපුර ප්‍රමාණයක් ඡන්ද ප්‍රමාණය ගත්තේ A කියන ජයග්‍රහකයාගේ අගය. අපි දැන් මේ ගැටලුව ආකාර දෙකකටම හදනවා. ඒ තමයි ඡන්ද ප්‍රමාණය භාවිතා කරලත් අපිට පුළුවන්, එහෙම නැත්නම් කේන්ද්‍රික කෝණයේ විශාලත්වය භාවිතා කිරීමෙනුත් මේ ප්‍රතිශතය හොයන්න පුළුවන්. අපි කේන්ද්‍රික කෝණය භාවිතා කරනවා නම් 360ක කෝණයක් තුලින් අංශක 180ක් හිමි කරගත්තා නම් 100ට 100ෙන් ගුණ කරාම කොපමණ ප්‍රතිශතයක්ද කියලා හිතන්න පුළුවන්. 360ෙන් 180. ඔව් හොඳින් අපි දන්නවා 360ෙන් 180 කියන්නේ 2:1. 2:1. එහෙනම් 2:1 ගුණ කිරීම 100ට 100. 2:1 ගුණ කිරීම 100ට 100. එහෙනම් 100 කියන අගය 2ෙන් බෙදෙනවා. එතෙන්දි ලැබෙනවා 50 කියන අගය. මේ අනුව ජයග්‍රහකී අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රතිශතයේ 100%ට 50ක් කියලා ගන්න පුළුවන්. දැන් අපි බලමු ඡන්ද ප්‍රමාණ අනුව කොහොමද මේක ගන්න කියලා. ඡන්ද ප්‍රමාණ අනුව 1600ක් තිබ්බ ස්ථානෙන් භාගයක්ම ඡන්ද ගත්තේ හරි අඩක්ම ගන්නේ. එනම් 1602ෙන් බෙදුනහම 800ක ඡන්ද ප්‍රමාණයක් A කියන අපේක්ෂකයන් තියෙනවා. අපි දැන් A ප්‍රකාශනයේ භාගයක් විදිහට ලියද්දි 1600ෙන් 800. 1600ෙන් 800 ගුණ කිරීම 100ට 100. ඒ කියන්නේ 2:1 ගුණ කිරීම 100ට 100. නැවතත් 100 2ෙන් බෙදුනහම 50 කියන අගය ලැබෙනවා. ඒ අනුව ඒ අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රතිශතය 100%ට 50 කියන අගය ගන්න පුළුවන්. ඔව්. ඔන්න ඔය විදිහට තමයි අපි පුනරීක්ෂණ අංක 7 තියෙන විහුගත ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්නෙ. ඉතින් මං හිතනවා මේ වගේ ප්‍රශ්න තුලින් ඔයාලගේ විභාගෙත් වැඩිපුර මේවා භාවිතා කරලා මේ වගේ ගැටලු හදලා ලකුණු ලබා ගන්න පුළුවන් ක්‍රම ඉදිරියේදීත් මේ රජරට ගුවන් විදුලියේ ගුරු ගෙදර මේ අධ්‍යාපන වැඩසටහනත් එක්ක එකතු වෙලා ඔයාලා තව තවත් ඔයාලගේ ගණිත හැකියාව දියුණු කරගන්න භාවිතා කරයි කියලා. අද දවසේ අපි සාකච්ඡාව මෙතින් නිමා කරනවා. ඉතින් දුවේ පුතේ, අද සාකච්ඡා කරන ලද අභ්‍යාස තුලින් ඔයාලා ගණිත විෂය සම්බන්ධ විශාල දැනුමක් හා හැකියාවක් අත්පත් කරගන්න ඇති කියලා අපි හිතනවා. ඊළඟ දිනෙදී නැවතත් මෙවන් සාකච්ඡාවකින් අපි හමු වෙනු. ඉතින් දුවේ පුතේ, ඉදිරියට සාහිත්‍ය පත්‍රිකාවල අභ්‍යාස කරලා සූදානම් වෙලා ඉඳ ඔයාලා සියලු දෙනාටම ජයග්‍රහයි දවසක් ජයග්‍රහයි අනාගතයකට ආශිර්වාද පතමි. මම නවතිනවා. මම කැකිරාව කණ්ඩලම් පල්ලේගම විදුහලේ ගණිතයේ විෂය භාරව කටයුතු කරන චන්දන කුඩා කුඹුර ආදරණීය ගුරුතුමා. එනම් සියලු දෙනාටම සුභ අනාගතයක් ආශිර්වාද කරමින් මම නවතිනවා. ආයුබෝවන්.
අද විෂය කරුණු සාකච්ඡා කළේ චන්දන කුඩා කුඹුර ගුරු මහත්මා. පියතුමන්ට ස්තුතිවන්ත වෙනවා.